I wanted the director FCID to check on that and come back to me, but yesterday I was late after finishing this commitment. I'm going to take a humble one. Taking my visit to Taragana, I'll come back to you. That is Nilames matter, Nilames. Now, in the case, you know, any warrior, sir, arrested me. Among a Pahadilo Kua, director, Magang Hal, I was a regular to a Visaka, Nikaruni, arrested the park. It is definitely, sir, he won't be arrested. Right, sir, I'll come back to you. Thank you, sir.
යන්ද අපි ප්‍රවෘත්ති නාලිකාවස්ස දැක්කා පොලිස්පතිතුමා ආපහු නීතිය නවනවා එතුමා කාටද ඇමති කෙනෙකුට උත්තර දෙනවා එයා මං අහවල් නිලමේ එෆ්සීඩ්ට ගන්නෙ නෑ කියලා මං කැමැති දැනගන්න ආණ්ඩුවෙන් ඒ නිලමේ දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ මහේෂ් ගුණසේකර මහත්තයාද කියලා
මන්ත්‍රීතුමා ඒ පොලිස්පතිතුමා ඒ වෙලාවේ ක්‍රියා කරපු ඒ මමත් ඒක බලාගෙන හිටියා ඒ දර්ශනය ඒක ඉතාමත් පරිසහගතයි මම ඒක බොහොම පැහැදිලිව කියන්නට ඕන. ඒ සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඔබේ කරුණ.
ඔව් ස්තුතියි. අධිකාරී ජනාධිපතිතුමනි,
දැන් වර්තමාන පොලිස්පතිවරයා ඉතා පැහැදිලිව මාධ්‍ය ඉදිරිපිට ඔහුට නියෝග සර්ලා විසින් ඉදිරි නියෝග ලබා දෙන බවත්, ඒ නියෝග වලට අනුව ක්‍රියාත්මක වෙනවා පෙන්눔 කරලා තිබෙනවා. මා චෝදනා කරනවා මේ සර් වෙන කවුරුත් මේ සාගල රත්නායක නීති හා සාමයේ පිළිබඳ අමාත්‍යවරයා.
ගරු අගමැතිතුමාට අවස්ථාව දීලා ඔබතුමාට
විශේෂයෙන් කියන්න කැමති පොලිස්පතිතුමාට විරුද්ධව මොකක් හරි චෝදනාවක් තියෙන අපිට කියන්න. මොකද දැන් චෝදනාවක් නැහැ. එතුමයි අහන ප්‍රශ්නෙකට පිළිතුරු දීලා තියෙනවා මම මෙහෙම කියන්නේ පොලිස් පොයිතුමාට කියන්නේ මම නම් සහභාගී වෙනවා ගැන කතා කරන්නේ මේ විවස්ථාදායක සභාවේ චෝදනාවක් තියෙනවා නම් විතරයි නැත්තම් මම කෙනෙන් ඇවිල්ලා කියනවා මෙතන කතා කරන්න උවමනාවක් නැහැ මේක අපි වෙන තැනක විසඳගමු කියලා. ඉතින් මේ මේක නිකන් මාධ්‍ය ඇද්ද එතන ඇද්ද මෙතන ඇද්ද කියලා දැන් මම කියලා තියෙනවා මේ නඩුව ගැන කිසිම මේකක් නැහැ. මේ නඩුව දාලා තිබුණේ දවසේ මෙයාව අත්අඩංගුවට ගන්න නැහැ කියලා කිව්වා. මොකද යාගෙන් ලිපි අර ගන්න තියෙනවා. ඒ ලිපි දිහා බැලුවාන් පස්සේ දැන් අත්අඩංගුවට ගන්නේද කියලා අපි කාටවත් කියන්න බෑ. මට පොලිස් පොයිතුමා කව ලිපි ටික බැලුවාන් පස්සේ ඊළඟ තීරණේ අපිට බලන්න වෙයි කියලා මොකද්ද කරන්නේ.
සඳුද දවසේ එහෙමනම් ඔබ බොහොම උනන්දුවෙන් බලාගෙන සිටින අපේ විශේෂාංගයේ අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් දේශපාලනික සහ සමාජීය සිදුවීම් මොනවද ගෙවිලා ගිය සතියේදී කියන කාරණාව සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම සඳහා අපි දැන් එහෙමනම් සූදානම්. ශ්‍රී ලංකාවේ සිට මේ අවස්ථාවේදී අපිත් එක්ක සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ඔබට සුබෝදාසනක්. ආයුබෝවන්.
ආයුබෝවන් සුබෝදාසනක් දිලුක්ෂි.
පසුගිය සතියේ සිදුණු කතාබහ අතරින් දැන් මේ සිදුවීම ටික දවසක් වෙනවා සිද්ධ වෙලා. නමුත් තාමත් මෙහි උණුසුම පහව ගිහිල්ලා නැහැ. පාර්ලිමේන්තුව තුලත් තවමත් මේක උණුසුම් තත්වයක් බවට පත් වෙලා තියෙන නිසා. ඔබට මතක ඇති අපි ප්‍රවෘත්ති ප්‍රකාශය හරහත් මේ සම්බන්ධව කරුණු පසුගිය සිකුරාදා ඉදිරිපත් කළා. ඒ තමයි ශ්‍රී ලංකාවේ වත්මන් පොලිස්පතිවරයා එක්තරා මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරදී මයික්‍රෝෆෝන ක්‍රියාත්මක වෙමින් තියෙන අවස්ථාවකදී ඔහු තමන්ගේ පෞද්ගලික දුරකථන ඇමතුමකට පිළිතුරු ලබා දුන්නයින් පසුව ඒ දුරකථන ඇමතුමින් ප්‍රකාශ වුණු දේ පිළිබඳව විශාල ආందోලනයක් ඇති වුණා. එක්තරා බස්නායක නිලමේවරයෙක් අත්අඩංගුවට ගන්නවාද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් යම් කිසි වූ තීරණාත්මක දුරකථන ඇමතුමක් වුණා මේක. මේ දුරකථන ඇමතුම පසුගිය සතියේදී පාර්ලිමේන්තුව පුරත් විශාල උනන්දුවක් ඇති කළා. මා කැමති යමල් මේ සිදුවීම පසුපස තියෙන ක්‍රියාදාමය පිළිබඳව මේ වෙනකොට හෙළි කරගෙන තියෙන තොරතුරු මොනවද කියලා දැනගන්න.
දිරක්ෂි, මෙතන මේ නිලමේවරයා සම්බන්ධයෙන් සර් කිය තමයි පොලිස්පතිවරයා පිළිතුරු දුන්නේ. එතකොට JVP එකේ අනුර කුමාර් දිසානායක ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ නැගුවා කවුද මේ සර් කියලා. ඒ එක්කම අනුර කුමාර් දිසානායක මන්ත්‍රීවරයා චෝදනාවක් කළා මේ සර් කියලා පොලිස්පතිවරයා ආමන්ත්‍රණය කරන්නේ නීති හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායකයි කියලා. ඒක එහෙම නෙමෙයි නම් ඔහුට පාර්ලිමේන්තුවට ඇවිල්ලා මේ පිළිබඳ ප්‍රකාශයක් කරන්නට ඒක ප්‍රතික්ෂේප කරන්නටයි කියලා ඔහු අභියෝගයක් ඉදිරිපත් කළා. නමුත් සෙනසුරාද වෙනකොටත් සාගල රත්නායක ඇමතිවරයා පාර්ලිමේන්තුවට පැමිණියේ නැහැ. නමුත් අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳ උත්තරයක් දුන්න සෙනසුරාද ඒ පිළිතුරෙන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ මේ ප්‍රශ්නය පිළිබඳව ඔහු සොයලා බලනවා. නමුත් මේ කවුද ඇමතිවරයා කියලා අග්‍රාමාත්‍යවරයා පැවසුවේ නැහැ. නමුත් අග්‍රාමාත්‍යවරයා කිව්වේ මේ ඇමතිවරයා කිසිම අවස්ථාවක පොලිස්පතිවරයාට බලපෑමක් කළේ නැහැ. ඔහු යම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් මේ කියන්නේ මේ නිලමේ කියන්නේ ඩිෂාන් ගුණසේකර කියන දෙවිනුවර බස්නායක නිලමේ සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගන්නවද කියලා විමසුවා පමණයි. නමුත් මේ පරීක්ෂණ සම්බන්ධයෙන් විශේෂයෙන්ම FCID පරීක්ෂණ වලට බලපෑමක් කළේ නැහැයි කියලා. ඉතින් දැන් පැහැදිලි මෙතන නීති ආසාමයේ පිළිබඳ ඇමති සාගල රත්නායක තමයි මේ දුරකථන ඇමතුම ලබා දීලා තියෙන්නේ. ඒකට පිළිතුරු දුන්නු පොලිස්පතිවරයා මෙතනදී ප්‍රකාශ කර සිටියේ ඔහු පොලිස්පතිවරයා නියෝග කළා තියෙනවායි කියලා. Tamanගේ අවසරයක් නැතිව කිසිම අවස්ථාවකද FCID කට මේ පුද්ගලයා අත්අඩංගුවට ගන්න එපා කියලා. ඉතින් මේ පිළිබඳ දැන් ලොකු කතිකාවක් ඇති වෙලා තියෙනවා. මොකද මේකෙන් මීට කලින් ජනාධිපතිවරයා චෝදනාවක් ඍජුවම එල්ල කළා FCID කට විරුද්ධව. එතනදී ජනාධිපතිවරයා පැවසුවේ FCID එක කටයුතු කරන්නේ දේශපාලන න්‍යායපත්‍රයක් අනුවයි. ඒක වැරදි. ඔහු මෙතෙක් කල ජනාධිපතිවරයා මේ පිළිබඳ නිහඬව හිටියා. නමුත් ඉදිරියට ඔහු ඒ පිළිබඳව ඍජු ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරිපත් වෙනවායි කියලා ජනාධිපතිවරයා මීට සති කිහිපයකට කලින් ප්‍රතිඥාවක් දුන්නා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි මේ ප්‍රශ්නය නැවතත් මේ විදිහට මේ FCID එක සම්බන්ධයෙන් දේශපාලන බලපෑම් වෙනවයි කියන කාරණාව තහවුරු වීම සිද්ධ වුණේ මේ දුරකථන ඇමතුම වීඩියෝ ගත කිරීමත් එක්ක.
අමල්, එතකොට මේ කතාවේ පසුපස තිරේ පසුපස තියෙන කතාව පිළිබඳවත් මම ටිකක් කරුණු සැකහැර දැනගන්නට කැමති. එක්තරා මතවාදයක් සහ යම් යම් පුද්ගලින් අතර යම් කිසි වූ කතා බහක් තියෙනවා. ඇත්තටම අගමැතිවරයා පෙනී සිටින්නේ රාජපක්ෂවරුන් වෙනුවෙන්නේ කියන කතාව. මේක සිදුවීම් කිහිපයක් කරාම මීට කලිනුත් කතා බහට ලක්වුණු කතාවක් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර ඥාතිත්වයක් දරනවා රාජපක්ෂවරුන්ට. එතකොට අගමැතිවරයා කවුරුන් වෙනුවෙන්ද මේ පෙනී සිටින්නේ කියන කාරණාව සම්බන්ධයෙන් යම් කිසි වූ කසුකුසුවක් ඇති වෙලා තියෙනවා. ඔබට මොකද්ද මේ සම්බන්ධව වාර්තාවන තොරතුරු?
ඔව් දිලිස්, ඇත්තම එක්තරා විදිහකට මේක මවිතයට පත්වන කාරණාව තමයි මේ ඩිෂාන් ගුණසේකර කියලා කියන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ළඟම ඥාතියෙක්. අපි දන්නවා නාමල් රාජපක්ෂත් එක්ක ඇතර නයිට් රේස් ආරම්භ කරන්නටත් ප්‍රමුඛත්වය දරපු පුද්ගලෙක් තමයි මේ ඩිෂාන් ගුණසේකර කියලා කියන්නේ. මුදල් අවභාවිතය සම්බන්ධයෙන් කනිජ වැලි සමාගමේ අධ්‍යක්ෂ සහ ඒ ප්‍රධානිය හැටියට කටයුතු කරන කාලෙදී වෙච්ච මුදල් අක්‍රමිකතාව පිළිබඳව ඩිෂාන් ගුණසේකරට චෝදනා ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිතාව පිළිබඳවත්, ඒ එක්කම බස්නායක නිලමේ හැටියට කටයුතු කරද්දී දෙවිනුවර දේවාලයේ මුදල් අවභාවිතාව පිළිබඳවත් ඔහුට චෝදනා රාශියක් එල්ලවෙලා තියෙනවා. ඉතින් එවැනි පුද්ගලයෙක් සම්බන්ධයෙන් ඇත්තටම එක්සත් ජාතික පක්ෂ රජයක අගමැති ඔහු වෙනුවෙන් මෙතනදී පෙනී සිටිනවයි කියන කාරණාව තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. ඉතින් අගමැතිවරයා මේකේ තමන්ගේ නිදහසට කරුණු හැටියට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරේ. ඩිෂාන් ගුණසේකර කියන්නේ මීට කලින් අවස්ථාවකදී එක්සත් ජාතික පක්ෂයත් සමග කිට්ටුව කටයුතු කරපු කෙනෙක්ය. පසුව ඔහු රජතුමාත් එක්ක සම්බන්ධ වුණා කියලා. ඉතින් මෙතනදී රජතුමා හැටියට හැඳුන්වුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. ඉතින් ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් එක්ක ඔහු කිට්ටු සම්බන්ධතාවයක් තිබුණා. නමුත් දැන් රජයත් සමග, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂ රජයත් සමගත් ඔහු මිත්‍රකම් තියෙනවයි කියන එකත් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා පිළිගත්තා.
හොඳයි, ඒ කතාව එයාකාරයෙන් තාමත් තියෙනවා. අපි බලමු ඉදිරි දින කිහිපය තුළදීත් පාර්ලිමේන්තු සැසිවාරවලදී මේ සම්බන්ධයෙන් යම් කිසි කතාවක් ඇති වේවිද කියලා. ඊළඟ උණුසුම් කාරණාව තමයි පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ වත්මන් නායකයා විදිහට සලකනු ලබන කුමාර් ගුණරත්න මහතා වසරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ වීසා නීති උල්ලංඝනය කිරීම කියන කාරණා මූලික කරගෙන අත්අඩංගුවේ පසුනේ ඔහු නිදහස් වුණා. මේ සම්බන්ධවත් විශාල කතාබහක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. කුමාර් ගුණරත්නම්ගේ මීළඟ අභිප්‍රාය වන්නේ කුමක්ද කියන කාරණාව සම්බන්ධයෙන් අපි කැමැති මේ වෙනකොට ඒ සම්බන්ධව තියෙන තොරතුරු දැනගන්න මීළඟටම.
ඔව් දිලක්ෂ, සිකුරාදා වෙනකොට කුමාර් ගුණරත්නම් අනුරාධපුර හිරගෙදරින් නිදහස ලැබුවා. ඔහු අවුරුද්දක සිරදඬුවම සම්පූර්ණ කළා. ඔහුට මේ සිරදඬුවම ලබා දුන්නේ රටට 2014 දී ඇතුළු වෙන අවස්ථාවේදී ඒ වීසා කොන්දේසි උල්ලංඝනය කරයි කියන චෝදනාවයි. ඒ චෝදනාව ඔප්පු වීමත් එක්කම තමයි ඔහු අවුරුද්දක සිරදඬුවමකට යටත් වුනේ. ඉතින් දැන් මේ සිරදඬුවම විඳලා ඉවරයි. සිරදඬුවමෙන් පස්සේ රටින් පිටමං කරයි කියන බයක් පෙරටුගාමි පක්ෂය විසින් බතු කළා තිබුණා. නමුත් රජය ප්‍රකාශයට පත් කරා ඔවුන් ඔහු එකපාරට රටින් පිටුවහල් කරන්නේ නැහැ, ඔහුට තව මාස දෙකක කාලයක් ලබා දෙනවයි කියලා ඔහුගේ වීසා කාලය දීර්ඝ කරලා. ඉතින් ඔහුට අවශ්‍ය නම් ඔහු ශ්‍රී ලංකා පුරවැසිභාවය නැවත තබා ගැනීමට නිසි ආකාරයෙන් ඉල්ලුම් පත්‍රයක් දැම්මොත් ඒක සලකා බලන්නට සූදානම් කියලා ආණ්ඩුව ප්‍රකාශ කරා. මේ වෙනකොට කුමාර් ගුණරත්නමුත් පුවත්පත් සාකච්ඡා පවත්වලා ඔහු ප්‍රකාශ කළා ඔහු සූදානම්ය කියලා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගන්නට. මොකද ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැතිව ඔහුට ශ්‍රී ලංකාවේ දේශපාලනයට පිවිසෙන්නට අමාරුයි. මන්ත්‍රීකමක් සඳහා ඉදිරිපත් වෙනවා නම් 19 වෙනි ව්‍යවස්ථාව අනුව රටේ පුරවැසිභාවය අත්‍යවශ්‍ය වෙනවා. ද්විත්ව පුරවැසිභාවය තියෙනවා නම් ඒක නුසුදුසුකමක් වෙනවා මන්ත්‍රීකමකට තරඟ කිරීමට. ඉතින් ඒ අනුව ඔහුට තව මාස දෙකක් දශක කල් තියෙනවා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබා ගැනීමටත් ඒකම ඔහු සතුව තියෙන ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය අත්හැරීමටත්. ඉතින් ඒ කාරණාව ඉදිරි මාස දෙක ඇතුළතදී සිද්ධ වෙන්නට පුළුවන්.
අමල් එතකොට දැන් අර ඔහුගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සම්බන්ධව තියෙන ඒ කතාවත් මම කැමති මෙතනදී ටිකක් නිරාකරණය කරගන්න. ඔහු ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගෙන තියෙන නොයෙල් මුදලිගේ කියන නමින්. එතකොට නොයෙල් මුදලිගේ කියලා කෙනෙක් ලංකාවේ නැහැ ඇත්තටම. එතකොට ලංකාවේ එහෙම කෙනෙක් නැත්තම් ඔහුගේ තිබුණු පුරවැසිභාවය අහෝසි වන්නේ කෙසේද කියන නීත්‍යානුකූල ප්‍රශ්නයකුත් මෙතනට එනවා. ඒ ප්‍රශ්නයේ කතාබහට ලක්ුණ නැද්ද පහුගිය කාලේදී?
ඔදිරක්ෂී ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ ප්‍රශ්නේ සාකච්ඡාවට ගන්න. මොකද කුමාර් ගුණරත්නම් මෙතර මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරලා තිබුණ මීට කලින් ඔහු අත්අඩංගුවට ගත්ත අවස්ථාවේදී ඔහු රටින් පිටමන් කරන්නට උත්සාහ කරනවායි කියලා ඊට විරුද්ධව ඔහු විසින් නඩුවක් පවරලා තිබුණා. ඉතින් මෙතනදී උසාවියේදී කරුණු ප්‍රකාශ වුණා. ඔහු ඇත්තට මේ විදිහට වෙන නමකින් ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගත්තේ ඔහුගේ ජීවිතයට තිබිච්ච තර්ජනයක් නිසාය කියලා. ඉතින් ඒ කාරණාව ඇත්තට ඒ අවස්ථාවේදී උසාවිය පිළිගත්ත බවක් තමයි අපිට පෙනියන්නේ. ඒක එතන වරදක් හැටියට ලොකු වරදක් හැටියට උසාවියේ සඳහන් වුණේ නැහැ. නමුත් මෙහි ඔහු අලුතෙන් ශ්‍රී ලංකාවේ නැවත පුරවැසිභාවය ලබා ගැනීමේදී මේ ප්‍රශ්නේ මතුවන්නට පුළුවන්. නමුත් මේ සියල්ලම ලොකු ප්‍රශ්නයක් බවට පත් වුණේ ඔහු ලංකාවට නැවතත් පැමිණීම පිළිබඳව ලොකු ආందోళනයක් ඇති වුණා. ඒ ඔහු කොහොමද නැවතත් ලංකාවට ආවේ 2012 දී ඔහු අත්අඩංගුවට අරගෙන විශාල මතභේද තුදුණු කාරණාවක් වුණා. ඔහු ඇත්තට අත්අඩංගුවට ගත්තද එහෙම නැත්නම් ඔහු පැහැරගත්තද කියලා පසුව ශ්‍රී ලංකාවේ සිටින ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමත් අනුව තමයි ඔහුගේ ඇත්තම ජීවිතය බේරාගෙන ඔහුව පොලිස් අත්අඩංගුවට පත් කරලා ඊට පසුව ඔහුව රටින් පිටුවහල් කරන්නේ. ඉතින් එහෙම තිබියදී ඔහු නැවතත් ලංකාවට පැමිණෙනවා 2014 දෙසැම්බර් මාසෙදී. ඉතින් ඒ පිළිබඳ ලොකු කතිකාවක් ඇති වෙනවා. විශේෂයෙන්ම 2015 ජනාධිපතිවරණය මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමගම අලුතෙන් පත්වෙන රජයේ කොටස්කරුවෙක් වෙන ජනතා විමුක්ති පෙරමුණ මේ ප්‍රශ්නේ මතු කළා. ඔවුන් කියනවා තමන්ගේ පක්ෂෙන් මේ බෙදී ගිය කුමාර් ගුණරත්නම් ඔහු පැමිණියේ එක්සත් ජාතික පක්ෂයේ එවකට තිබිච්ච ඒ ඡන්ද ක්‍රියාදාමයට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන්නට, එහෙම නැත්නම් මහින්ද රාජපක්ෂට සහාය වන්නට තමයි ඔහු මේ අවස්ථාවේ ගෙන්නුවේ කියලා ඔවුන් පැමිණිලක් කළා තමයි නැවතත් කුමාර් ගුණරත්න අත්අඩංගුවට පත් වෙන්නේ. මේක ඇත්තටම 2012 යන ප්‍රශ්නයක් දිරුක්ෂි. ඒ අනුව තමයි ඔහුට විරුද්ධව කටයුතු වෙන්නේ. ඉතින් දැන් අලුතෙන් ඔහුගේ මේ ඉල්ලුම් පත්‍රය සලකා බැලීම සම්බන්ධයෙන් දැනට නම් රජය ප්‍රතිඥාවක් දීලා තියෙනවා ඔහුට කිසි බාධාවකින් තොරව පුරවැසිභාවය ලබා දෙනවයි කියලා. නමුත් මේක ප්‍රායෝගිකව කොහොමද වෙයිද කියන එක අපිට බලන්න වෙන්නේ ඉදිරි සති කිහිපෙදී තමයි.
හොඳයි, අපි දැන් දන්නවා මේ දවස්වල අයවැයෙහි දෙවනවර කියවීමේ විවාද පැවැත්වෙනවා. එක්ක අමාත්‍යාංශය යටතේ පළාත් පාලන අමාත්‍යාංශයේ වැශේෂයේ විවාදයට ගන්නා දවසේදී පළාත් පාලන ආයතනවල හිටපු සමාජිකයන් පාර්ලිමේන්තු වටරවුමාසල පැවැත්වපු උද්ඝෝෂණයට එල්ල වුණු පොලිස් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරය පිළිබඳව විශාල අවධානයක් යොමු වෙලා තිබුණා. පළාත් පාලන ඡන්දය පවත්වන ලෙසට බල කරමින් තමයි පාර්ලිමේන්තු වටරවු මාසල මේ උද්ඝෝෂණය සිදු වුණේ. මෙහිදී ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් පිළිබඳවයි සමාජයේ අවධානයට ලක්ුණේ. එකක් මේ පළාත් පාලන ඡන්දය තවමත් නොපැවැත්වීම පිළිබඳව, අනිත් එක පොලිසියේ මැර බලය සම්බන්ධවත් විශාල අවධානයක් මෙහිදී යොමු වුණා. මේ කාරණා දෙක සම්බන්ධව සාමාන්‍ය ජන සමාජය තුළත් දේශපාලන තන්ත්‍රය තුළත් කොයි වගේ කතාබහක් ඇති වුණේ යමල්?
ඔදිරක්ෂේ, මේ දැන් සෙනසුරාදා පළාත් පාලන අමාත්‍යාංශයේ වැශීර්ෂ වෙලාවේදී තමයි මේ විදිහට පළාත් පාලන ආයතනවල හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් මේ විදිහට පාර්ලිමේන්තු අභියසදී ඒ විරෝධතාවය දියත් කරේ. මේ විරෝධතාකරුවන් පහුගිය දින කිහිපයේදීම ඒ පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අවහිර කරලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් නෙමෙයි ඒ ප්‍රදේශයේ සාමාන්‍ය ජනතාවටත් ඔවුන්ගේ ගමනාගමනයටත් බාධා කරලා තිබුණා. ඉතින් ඒක මැඩ පැවැත්වීම සඳහා පොලිසිය පියවර ගන්න තියෙන හුඟක් අවස්ථාවලදී මෙතන මේ අවස්ථාවේදීත් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක්, ඒ වගේම ජලය පාවිච්චි කරලා, මේ වෝටර් කැනන් පාවිච්චි කරලා ප්‍රහාරයක් එල්ල කරලා ඔවුන්ව මේ ප්‍රදේශයෙන් ඉවත් කරන්නට කටයුතු කරලා තිබුණා. පැය ගාණක් තිස්සේ මේ විරෝධතාවය තිබිච්ච නිසා ලොකු තදබදයක්, මාර්ගවල තදබදයක් ඇති වුණා ඒ කෝට්ටේ ප්‍රදේශයේ. ඒක අතරම කොළඹටත් ඒ බලපෑම ඇති වුණා. ඒක තමයි මේ විරෝධතාකරුවන්ගේ පැත්තෙන් තියෙන්නේ. ඊට අමතරව මේ අවස්ථාවේදී ආණ්ඩුව උත්සාහ කරනවා මේ පළාත් පාලන මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂත් එක්ක අලුත් එකඟතාවයකට එන්න. මොකද මේ පළාත් පාලන මැතිවරණ ඡන්දය තියන්නට නියමිතව තිබුණේ ගිය අවුරුද්දේ මුලදී. නමුත් ඒක කල් ගිහලා තිබුණේ ඇත්තටම මේ ව්‍යවස්ථාමය ප්‍රශ්නයක් නිසා. මීට කලින් ආණ්ඩුව පළත් පාලන ඡන්දය පැවැත්වීමේ ඒ පනත සංශෝධනය කළ තිබුණා. ඒ සංශෝධනය අනුව අලුත් ඡන්ද ක්‍රමයක් තුළ තමයි මේ ඡන්දය පවත්වන්න ඕනේ කියන කාරණාවත් ඒ පනතය තුළින් ප්‍රකාශ වුණා. නමුත් ඒ පනතේ තියෙන කරුණු කාරණාවලට බලය ලබා දීමට නම් ඒ පළත් පාලන ආයතනවල අලුතෙන් සීමා නිර්ණය කිරීමේ අවස්ථාවක් තිබුණා. ඉතින් ඒ සීමා නිර්ණය කිරීමේ කටයුත්ත තවමත් අවසන් වෙච්ච නැති නිසා තමයි මේ පළත් පාලන මැතිවරණය පවත්වන්නට නොහැකි වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපිට පේන විදිහට ආණ්ඩුවත් පිළි අරගෙන තියෙනවා මේ සීමා නිර්ණය කරනවා කියන කාරණාව ලෙහිසි පහසු එකක් නෙමෙයි. මොකද මේ පළාත් පාලන ආයතනවල ඒ සීමාව අලුතෙන් තීන්දු කරනකොට ඒකට ඇතිවන විරෝධතා, ඒ වගේම ඒකට දේශපාලන පක්ෂවලින් එන විරෝධතා, ඒ වගේම ජනතාවත් ඒකට හුඟක් අවස්ථාවලදී පෙත්සන් යවලා තියෙනවා තමන් මේකට විරුද්ධයි කියලා. ඉතින් මේ කාරණාව निराකරණය කරගන්න ලේසි පහසු නැති නිසා දැන් ආණ්ඩුවට යෝජනාවක් ඇවිල්ලා තියෙනවා මෙමිට කලින් සම්මත වෙච්ච පනත සංශෝධනය කරලා පළාත් පාලන මැතිවරණයේ ඒ තිබිච්ච පරණ ක්‍රමයටම තියමුයි කියලා. ඉතින් ඒ කතාවට දැන් යොමු වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒ විදිහට එකඟතාවයක් ඇති වුණොත් ලබන අවුරුද්දේ සිංහල අවුරුද්ද කාලය වෙනකොට ඡන්දේ පැවැත්වීමේ හැකියාවක් තියෙනවායි කියලා. මෙතන දිල්දුක්ෂි පළාත් පාලන ආයතන 250කට ආසන සංඛ්‍යාවක් තියෙනවා. ඒ වායින් 60ක් සම්බන්ධයෙන් සීමා නිර්ණයේ ඒ ව්‍යාකූල తත්වය निराකරණය කරගෙන තියෙනවා කියලා කියනවා. එතකොට ඒ 60 සම්බන්ධයෙන් ඡන්දේ පැවැත්වීමට හැකියාව තියෙනවා. නමුත් ඒ පනතේ තව තියෙන කාරණාවක් තමයි මේ සියලුම ඡන්ද එක දවසක තිබිය යුතුයි කියලා. ඉතින් 60ක සීමා නිර්ණය කටයුතු අවසන් වුණාට සියලුම පළාත් පාලන ආයතනවල සීමා නිර්ණය කටයුතු අවසන් වෙනතුරු ඡන්දේ පැවැත්වීම නීති විරෝධී වෙනවා. දැන් තියෙන පනතට අනුව මේක निराකරණය කරගන්නට නම් එහෙනම් සියලු දේශපාලන පක්ෂවල එකඟතාවයක් ඇතිව අර පනත නැවතත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් දැන් මතුවලා තියෙනවා.
ශ්‍රී ලංකාවේ ජන ජීවිතයේ විශාල වශයෙන් වෙනසකට ලක්ුණු දවසක් බවට පත් වුණා මාර්ග නීති කඩකිරීම සම්බන්ධව අලුතෙන් පනෝපුවේ දඩ ගැසීමේ ක්‍රියාවලිය මූලික කරගෙන ඒට විරෝධතාව පළ කිරීම උදෙසා පෞද්ගලික බස් රථ සංගම් කීපයක් එකතුව සිදු කරපු වර්ජනය හේතුවෙන් විවිධ ස්වරූපෙන් මේක මේ අන්තර්ජාලය හරහා අපිට වාර්තා දකින්නට ලැබුණා. ළංගම බස් රථවලට ආදායම් වැඩි වුණු දවසක්, දුම්රිය සේවයට ආදායම් වැඩි වුණු දවසක්, මාර්ග නීති රීති කඩවීම් අඩුවීම් දක්නට ලැබුණු දවසක්, මේ ආකාරයේ නොයෙකුත් ආකාරයේ ප්‍රවෘත්ති පළවෙන අතරතුරේදී ජනාධිපතිවරයා පවා මේ සම්බන්ධව විශේෂිත අවධානයක් යොමු කළා තිබුණා. අපි දැක්කා බෞද්ධලික බස් රථ සංගම් සමග සිදු කරපු සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට ඇති කරපු බලපෑම කොයි වගේද? මේ තුලින් මේ වෙනකොට ප්‍රතිඵල විදිහට අපිට වාර්තා වෙන්නේ මොනවද?
ඔව්, දිරක්ෂි ප්‍රධානම දේ තමයි ඒ සිකුරාදා ඒ පෞද්ගලික බස් වර්ජනයත් එක්කලා සාමාන්‍ය ජනතාවට ලොකු බාධාවක් ඇති වුණා ඔවුන්ගේ එදිනෙදා කටයුතු කර ගැනීමට, මොකද මේ බස් අඩුවීම නිසා. නමුත් එදා අපි දුටුවා වෙනදට වඩා වාහන පාරට ඇවිල්ලා තිබුණා, විශේෂයෙන්ම පෞද්ගලික මෝටර් රථ, ඒ වගේම මෝටර්සයිකල් වෙනදට වඩා වැඩි ප්‍රමාණයක් පාරට ඇවිල්ලා තිබුණා මේ පෞද්ගලික බස් හිඟය නිසා. ඒක පියවීම සඳහා හුඟක් අය තමන්ගේ වාහන එදා පාරට දැම්මා. ඒ එක්කම දුම්රියත් ලංගමයත් ගමන් වාර සංඛ්‍යාව වැඩි කළ තිබුණා. රොබ කිව්වා වගේ ඔහුගේ ඔවුන්ගේ ආදායම 40%කින් වගේ ලංගම ආදායම වැඩි වෙලා තිබුණා දුම්රියත් ඒ වගේ. ඊට අමතරව අපි දකින ප්‍රධානම වෙනස තමයි දිරුක්ෂි කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වුණා අපිට. දිනකට සාමාන්‍යයෙන් කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රියානතුරු වලින් පීඩාවට පත්වලා ඇතුළත් කරන රෝගීන්ගේ සංඛ්‍යාව සාමාන්‍යයෙන් 350යි, ඒක දැන් 220ක් 250 අතර ගානකට අඩු වෙලයි කියලා. ඉතින් මේ මෝටර රථ සම්බන්ධයෙන් තියෙන රුපියල් 500 තියෙන දඩේ 25,000 විතර වගේ ලොකු ප්‍රමාණයකට වැඩි කරනවායි කියන ඒ කතිකාවත් එක්කලා ඇත්තටම රියදුරන්ගෙන් වෙන්දට වඩා මාර්ග නීති පිළිබඳව සැලකිල්ලක් දක්වන බවක් තමයි පෙනී යන්නේ. ඉතින් මේ අලුත් දඩ මුදල් ක්‍රියාත්මක වීම සිද්ධ වීමට නියමිතව තියෙන ජනවාරි පළවෙනිදා ඉඳලා. නමුත් දැන් ඉඳන්ම ඒ පිළිබඳ ඒ කතිකාවක් තියෙන නිසා මාර්ගවල ඇත්තටම වෙන්දට වඩා සංයමයක් තියෙනවා කියලත් අපිට කියන්න පුළුවන්. ප්‍රයිවට් බස් සම්බන්ධයෙන් පමණක් නෙවෙයි ත්‍රිරෝද රථවලත් මාර්ග නීති සම්බන්ධයෙන් තියෙන අවධානය වැඩි වෙලා තියෙනවා. ඒකම දෙලොක්ෂි අපි කවුරුත් නොහිතන විදිහට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට ඉදිරිපත් වෙන පිරිසත් දෙගුණ තෙගුණ වෙලා ඇත්තටම මේ රියදුරු බලපත්‍ර ලබා ගැනීමට කලින් කරන ඒ වෛද්‍ය පරීක්ෂණවලට එන පිරිසත් අතිශයින් වැඩි වෙච්ච නිසා සමහර අවස්ථාවල පොලිසිය යොදන්නට සිද්ධ වුණා මේ පිරිස පාලනය කිරීම සඳහා. ඉතින් ඒකිනුත් පෙනී යනවා දැන් කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල තියෙන ත්‍රිරෝද රථවලින් 50%ක රියදුරන් බලපත්‍ර රහිතව තමයි මේ වාහන එලවන්නේ කියලා වාර්තා වෙලා තියෙනවා. ඒකම බස් රථ සම්බන්ධනුත් ඒකමයි. බස්වලත් සෑහෙන විශාල පිරිසක් රියදුරන් ඔවුන්ට ඒ අවශ්‍ය නිසි බලපත්‍ර නැතුව තමයි වාහන ධාවනය කරන්න කියලත් වාර්තා වුණා. ඉතින් ඇත්තටම මේකෙන් දඩය ක්‍රියාත්මක වෙන්න කලින් අපි දකිනවා ඒකේ හොඳ සුබ අතුරුඵල දඩය ඇත්තටම ක්‍රියාත්මක කරන්නටත් කලින්.
අපි මේළඟට මඩකලපුව ප්‍රදේශයට යමු. මඩකලපුව ප්‍රදේශයේ මංගලාරාම විහාරස්ථානය ආශ්‍රිතව ඇතිවුණු ඒ නොසන්සුන්කාරී වාතාවරණයත් ජනප්‍රජාවගේ විශේෂිත අවධානයට ලක්වුණු කාරණාවක් පසුගිය සතියේදී. අපිට වාර්තා වෙන්නේ අමල් මඩකලපුව මංගලාරාම විහාරස්ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන ස්වාමින් වහන්සේ යම් කිසි වූ ඉල්ලීමක් කළා තියෙනවා. බොදු බල සේනාව ඇතුළු ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටින සංවිධානවලට එන්න ඇවිල්ලා යම් කිසි වූ විරෝධතාවකට සහභාගී වන්න මංගලාරාමේ පැවැත්වෙන ඒ වගේම ඒ වෙනුවෙන් පැවැත්වෙන ආගමික උත්සවයකට සම්බන්ධ වෙන්න කියලා හේතුව විදිහට අපිට වාර්තා වන්නේ අම්පිටියේ සුමනරතන ස්වාමින් වහන්සේට හමු වෙලා තියෙනවා. මඩකලපුවේ කරදියනාරු ප්‍රදේශයේදී එක්තරා බෞද්ධ ආගමික සිද්ධස්ථානයක සිදුවන විනාශය සම්බන්ධව වන කරුණු මේකට විරෝධය පළ කිරීම උදෙසා ඒ කාර්යවට සම්බන්ධ වෙන්න කියලා තමයි උන්වහන්සේ ආරාධනාවක් කළා තියෙන්නේ. මේකට කොළඹින් ගිය පිරිසට එළුණු යම් කිසි විරෝධතාවක් මේ නොසන්සුන්කාරී වාතාවරණයට තුඩු දුන්නයි කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. අපි කැමති මේ සම්බන්ධව සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න, විශේෂයෙන් මේ පසුබිමට අදාළ වෙන කරුණු.
දිලක්ෂි, මෙතන මේ අම්පිටිය සුමන සාමුදුරුව මේක ඔහු උත්සාහ කළ තිබුණා බුදුබල සේනා පිරිසක් එක්කලා මඩකලපේ විරෝධතාවය කරන්න සෙනසුරාදා. නමුත් පොලිසිය මෙතනදී ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති වෙයි, අර මීට කලින් අලුත්ගම වගේ සිද්ධියක් ඇති නොවීමට උසාවියෙන් නියෝග ලබාගෙන තිබුණා මේ විරෝධතාකරුවන් විසුරුවා හරිනට ඔවුන්ට ඒ ප්‍රදේශයේ එවැනි කටයුත්තක් කිරීමට බාධා වෙන විදිහට ඒ උසාවි නියෝගය ලබාගෙන තිබුණා සෙනසුරාද වෙනකොට. ඉතින් එක්තරා විදිහට උණුසුම්කාරී තත්ත්වයක් මතු වුණා සෙනසුරාද. පසුව පොලිසිය මේ ප්‍රදේශයට විශේෂ කාර්ය බලකාය යෙදෙව්වා. ඒ විශේෂ කාර්ය බලකාය යෙදවීමත් එක්කල අපි දුටුවා ඒ විරෝධතාකරුවන් ඔවුන් බලාපොරොත්තු දේ සිදු නොකර මඩකලපු නගර මැද්දේ ඒ හාමුදුරුවන් ජනමාධ්‍යවේදී ආමන්ත්‍රණය කළා ඔහුගේ විරෝධතාවය ප්‍රකාශ කළා. නමුත් ඔවුන් බලාපොරොත්තු වෙච්ච විදිහට ඒ ප්‍රදේශයේ බුදුබල සේනාවත් සමග ඒ කාරණාව කරන්නට බැරි වුණා. අම්පිටිය සුමන ස්වාමින් වහන්සේ සම්බන්ධයෙන් මේ වෙනකොට ඔබ දන්නවා ඇත්තටම අන්තර්ජාලය හරහත් ඒ වගේම ඒ සමාජ වෙබ් අඩවි තුලිනුත් ඇත්තටම ලංකාවේ මාධ්‍ය තුලත් ඔහුගේ ක්‍රියාකලාපේ දැඩි විවේචනයට ලක් වෙලා තියෙනවා. මොකද ඔහු විශේෂයෙන්ම මේ පරුස වචන පාවිච්චි කරලා කතා කරපු ඒ වීඩියෝ පට දැනට සමාජ ජාලාවල බෙදා හරින නිසා ඇත්තටම අප්‍රසාදයක් මතුවෙච්ච නිසා ඒ හිතපු විදිහට ඔහු බලාපොරොත්තු වෙච්ච ආකාරයට ඒ පිරිස ඔහුට එකතු කරගන්නට බැරි වුණා. ඉතින් මේ වෙනකොට මඩකලපුවේ තත්ත්වය සාමාන්‍යතර හැරිලා තියෙනවා. විශේෂම විශේෂ කාර්ය බලකායේ මැදිහත් වීමත් එක්කල අතර මෙතන විරෝධතාකරුවන්ට වඩා ජනමාධ්‍යවේදීන් පිරිසක් මෙතනට ඇවිල්ලා හිටියා. එවැනි දර්ශනයක් තමයි අපි දුටුවේ ඒ නගර මැද්දේ. ඉතින් මේ වෙනකොට ඒ තිබිච්ච උණුසුම් තත්ත්වය දැන් මග හැරිලා ගිහිල්ලා තියෙනවා.
හොඳයි, දැන් අපිට නැගෙනහිර පළාත පිළිබඳව කතා බහ කරද්දී පැවති රජයේ හිටපු අමාත්‍යවරයෙකු සම්බන්ධව වන තොරතුරුකුත් කතා බහ කරන්නට සිද්ධ වෙනවා. මෙතනදී රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු අමාත්‍ය කරුණා අමාන් අත්අඩංගුවට ගනු ලැබුවා FCID එක මගින් රජයේ දේපළ අයතාලෙස පරිහරණය කිරීමේ කාරණාව යටතේ. වැඩිදුර විස්තර දැනගන්න කැමති මේ සිදුවීම හා සම්බන්ධව තමයි.
ඔව්, අතරම දිලුෂි, දැන් කරුණා සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවටපත් වෙන්නේ මුදල් අවභාවිතය විශේෂයෙන්ම ජනාධිපති ලේකම්කාරට අයත් වාහනයක් කෝටි ගණනක් වටින වාහනයක් අවභාවිතාව කිරීම කියන චෝදනාව මත.
මේක මේ වෙඩි නොවදින වාහනයක් කියලාත් කියනවා මල, ඒක ඇත්තද?
ඔව් දිලුෂි, මේක මේ ලෑන්ඩ් රෝවර් වර්ගයේ වෙඩි නොවදින වාහනයක්. මේ වාහනය මඩකලපුවේ ගරාජයක තිබිලා අතහැර දමලා තිබිලා පස්සේ පොලිසියට සොයාගන්න පුළුවන් උනායි කියලා වාර්තා වෙන්නේ. ඉතින් මේක මේ වාහනය පාවිච්චි කළේ කරුණා අම්මන් කියන චෝදනාව මත තමයි ඔහු අත්අඩංගුවට පත් වෙන්නේ. ඔහු දැන් රිමාන්ඩ් භාරයට පත් වෙලා තියෙනවා. ඉතින් ඔහු සම්බන්ධයෙන් නොයෙකුත් චෝදනා මීට කලින් මතු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අර 1990 දී පොලිස් කොස්තාපල්වරුන් 600කට අධික පිරිසක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන චෝදිතය බවට පත් වෙලා තිබෙනේ ඔහු. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔහු කිසිම අවස්ථාවක අත්අඩංගුවට අරගෙන තිබුණෙත් නැහැ. ඔහුගෙන් ප්‍රශ්න කිරීමක් කළා තිබුණෙත් නැහැ. ඉතින් මෙතන ඔහුට විරුද්ධව තියෙන චෝදනා මීට කලින් මතු වෙලා තිබුණ ඒ සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් තියෙන චෝදනා වලට නෙමෙයි ඔහු අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ. අතරම මේ වාහනයක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඉතින් ඔහු චෝදනාවක් එල්ල කරලා තියෙනවා. යුද්ධය සම්බන්ධයෙන් LTTE එකට විරුද්ධව ඔහුගෙන් ලැබිච්ච දායකත්වය ගැන සලකා බලන්නේ නැතිව ඔහු මේ අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තයි කියලා. එවැනි කටයුතු මීට කලිනුත් FCID මීට කලින් කළා තියෙනවා. විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකායේ හිටපු ප්‍රධානියත් අත්අඩංගුවට පත් වුණේ මෙවැනිම චෝදනාවක් මත. ඔහුත් මේ විදිහට වාහනයක් අවුරුදු 8ක විතර කාලයක් අයථා ලෙස පාවිච්චි කරයි කියන චෝදනාවට. ඉතින් කරුණත් ඔහුට බොහොම බැලෑරුම් චෝදනා තිබුණට මේ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට පත් වෙලා තියෙන්නේ මේ වාහනයක් පිළිබඳ කාරණාවක් නිසා.
පසුගිය සතියේදී පාර්ලිමේන්තු විවාදය අතරතුර විදේශ අමාත්‍යාංශයේ වැශිෂ්‍ය පිළිබඳව විවාදය පැවැත්වෙන අවස්ථාවේදී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සිදු කරපු එක්තරා ප්‍රකාශයක් ටිකක් ආందోලනයට තුරු දුන්න කාරණාවක් බවට පත් වුණා. ඔහු සඳහන් කරපු කාරණේ තමයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයක් සඳහා විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. නමුත් මේ කොන්සල් කාර්යාලයක් භාවිතයට අරගෙන නැහැ. නමුත් ඒක පාවිච්චි කිරීම හා සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ පුතාගේ නම ගෑවිලා තියෙනවා කියලා. අපි කැමැති අමල් මේ සිදුවීම සම්බන්ධව මංගල සමරවීර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සවිස්තරාත්මකව සිදු කරපු ඒ චෝදනාව සහ ඒ හා සම්බන්ධව ඔහු ඉදිරිපත් කරපු කරුණු කාරණා මොනවද කියලා දැනගන්න.
දිලෘක්ෂ, මෙතන මංගල සමරවීර විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේ ඔහුගේ වැය ශීර්ෂය ගැන සාකච්ඡා වෙන අවස්ථාවේ තමයි මේ ප්‍රශ්නේ මතු වුනේ. ඔහු කිව්වේ ලොස් ඇන්ජලීස් නුවර ශ්‍රී ලංකා කොන්සල්වරයෙක් නැති අවස්ථාවකදී කොන්සල්වරයෙක් සඳහා ශ්‍රී ලංකා රජය කුලි ගෙව්වයි කියලා 2015 ජූලි මාසේ වෙනකන් අවුරුදු එකහමාරකට වැඩි කාලයක් කුලි මුදල් හැටියට රුපියල් මිලියන 27ක් ශ්‍රී ලංකා රජය විසින් දැරුවා. ඒ එක්කම මේ නිවසේ විදුලි බලය, එතකොට වතුර, දුරකථන ඇමතු මේ සියල්ලම සඳහා ඒ බිල්පත් ගෙවලා තියෙන්නේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයෙන්. ඒ කියන්නේ වොෂින්ටන් නුවර තියෙන ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා මේ කටයුතු සිද්ධ වුණා. නමුත් මේ කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ කොන්සල්වරයෙක් ලොස් ඇන්ජලිස් නුවර හිටියේ නැහැ කියලා. එතකොට ප්‍රශ්නයක් මතු වෙනවා, කවුද මේ කවුරුත් නොහිටපු ගෙදරකට මෙතරම් අතිවිශාල මුදලක් ගෙවන්නට හේතු වුණේ මොකදයි කියලා. ඉතින් මංගල සමරවීර ඇමතිවරයා කිව්වා ඔහු මේ ෆයිල් පරීක්ෂා කරලා බැලුවා. එතකොට බොහොම රහසිගතව ඔහුට ඇමරිකාවේ ඉන්න තානාපති නිලධාරීන් පැවසුවයි කියලා මේ නිවසේ පදිංචි වෙලා හිටියේ ගෝඨාභය රාජපක්ෂගේ පුතාය මනෝජ් රාජපක්ෂ තමයි මේ ගෙදර හිටියේ. ඊට අමතරව ඔහුගේ ආරක්ෂාවටත් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකුත් මේ නිවසේ යොදවලා තිබුණයි කියලා ඔහුගේ ආරක්ෂාවට. ඉතින් මේ ගෙදර ගෝඨාභය රාජපක්ෂගේ පුතා ඉන්නවයි කියලා අලුත් රජය දැනගත්තේ ගිය අවුරුද්දේ ජූලි මාසේ වෙනකොට. ඒ අවස්ථාවේදී රජය පියවර ගත්තයි කියලා මේ කුලි ගෙවීම නතර කරන්න. ඒ නතර කරන අවස්ථාවේදීත් ගෙදරට වෙච්ච හානියක් වුණා නම්, ඒ කියන්නේ කැඩුම් බිඳුම් සම්බන්ධයෙන් අය කරගන්න මුදල හැටියට තවත් ඩොලර් 10,000ක් ගෙවන්නත් සිද්ධ වුණයි කියලා. ඉතින් මේ හෙළිදරව් කරලා මංගල සමරවීර ඇමතිවරයා කිව්වා මේ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් කරලා ඒ සඳහා වොෂින්ටන් නුවර ඉන්න ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් දෙපළකුත් ලොස් ඇන්ජලිස් නුවරට යවනවයි කියලා මේ ඉදිරි පරීක්ෂණ කටයුතු මෙහෙවීම සඳහා.
ගෝඨාභය රාජපක්ෂ මහතා මොන හරි පිළිතුරක් ලබා දීලා තිබුණාද මේ සම්බන්ධව?
ඔව්, අතරම නිශ්චිත වශයෙන් මේකට කරුණු සඳහන් කළා තිබුණේ නැහැ. නමුත් එක ට්විටර් පරිවිඩයක් හරහා ඔහු කියලා තිබුණා ඔහුට අපහාස කිරීමට මංගල සමරවීර ඇමතිවරයා කරපු ප්‍රකාශය ඔහු හෙළා දකින්නවයි කියලා. නමුත් තමන්ගේ පුතා නොහිටිය බව ඔහු ප්‍රකාශ කළා නැහැ. ප්‍රකාශය හෙළා දැක්කා මිසක්ක මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ඔහු සවිස්තරව ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබා දීලා නැහැ.
හොඳයි අමල්, ස්තුතිවන්ත වෙනවා. පසුගිය සතියේදී ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික සහ සමාජීය තත්ත්වවල ඇතුළත තොරතුරු විග්‍රහය සඳහා අපිත් එක්ක එකතු වීම පිළිබඳව බොහොම ස්තුතියි. ඔබට ආයුබෝවන් කියමින් අපි සමු දෙනවා.
ආයුබෝවන් දිලෘක්ෂ.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 වෙනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන, සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.